ඔක්තෝබර් මාසේ 4 වෙනිදා සිට 10 වෙනිදා දක්වා වූ සතිය ජාත්‍යන්තර අභ්‍යවකාශ සතිය විදියට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නම් කරලා තියෙනවා. මෙහි මූලික අරමුණ බවට පත්වන්නේ අභ්‍යවකාශය පිළිබඳව, ඒ වගේම අභ්‍යවකාශය පිළිබඳව සිදු කරන පර්යේෂණ පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම. මේ කාරණේ පිළිබඳව කතා බහ කරන්නට අද අපි ඇමරිකා එක්සත් ජනපදයේ සිට සම්බන්ධ කරගත්ත ඇමරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් වශයෙන් මේ වන විට කටයුතු කරන ආචාර්ය සරත් ගුණපාලයන්. ආචාර්යතුමනි, අපි මුලින්ම ඔබතුමාව ආයුබෝවන් කියලා මේ කතා බහට පිළිගන්නවා.
ආයුබෝවන්.
ආචාර්යතුමනි, දැන් විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව තුළ මතයක් තියෙන්නට පුළුවන් මේ අභ්‍යවකාශය පිළිබඳව දැනුවත් වීම, එහෙමත් නැත්නම් අභ්‍යවකාශය පිළිබඳව සිදු කරන පර්යේෂණ පිළිබඳව දැනුවත් වීම ඒ තරම් වැදගත් කාරණයක් නෙමෙයි කියලා. නමුත් අභ්‍යවකාශය සම්බන්ධයෙන් සිදුවන පර්යේෂණ, එහෙමත් නැත්නම් අභ්‍යවකාශය සිදුවන දේ පිළිබඳව සාමාන්‍ය ජනතාව විදියට දැනුවත් වීම කොයිතරම් දුරට වැදගත් කාරණයක්ද?
මේක ඉතාම හොඳ ප්‍රශ්නයක් සංජය. දැන් අපිට හිතන්න පුළුවන් අපි අවුරුදු 10,000කට විතර ඉස්සෙල්ල කොහොමද හිටියේ කියලා. අපි හිටියේ හිම යුගයේ. ගොඩක් වෙලාවට අපි ඉඳ ඇත්තේ මේ කේව්ස් ඇතුලේ වගේ. ඉතින් අපි මේකෙන් එළියට ඇවිල්ලා පොඩ්ඩක් වටපිටාව බලනවා. ඒත් අපිට වටපිටාව බලන්න ඕනේ, මොකද වටපිටාවේ තියෙන ඒවා දැනගන්න. හැබැයි විද්‍යාව තාක්ෂණය දියුණු වෙලා දැන් අවුරුදු 10,000කට විතර පස්සේ අපි කොච්චර දන්නවද කියලා හිතත හැකි. මේ අපේ ගවේෂණය නිසා, විෂ ගවේෂණය නෙමේ අනික් ගවේෂණ නිසා දැන් අපි දන්නවා අපේ අපි ඉන්නේ මේ ග්‍රහ ලෝකයක පෘථුවිය. ඒකේ මුදවල් තියෙනවා, වෙන රටවල් තියෙනවා, වෙන ජාතීන් ඉන්නවා. දැන් මේවා ඔක්කොම මේවා උනේ අපේ ගවේෂණයේ අපේ හිතපු අර හිටපු කේව් එකෙන් එළියට ගිය හින්දා. අපි විශ්ව ගවේෂණය කියන එක මේ මිනිසුන් පටන් ගත්තේ දැන් අවුරුදු 60කට විතර ඉස්සෙල්ලා. දැන් මේ විශ්ව ගවේෂණයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ විශ්වයේ පෘථුවිය ඇරෙන්න වෙන කොහෙවත් මිනිසුන් ඉන්නවාද, එහෙම ඉන්නවනම් කොහෙද ඉන්නේ කියලා හොයන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඊට අමතරව අපි ගොඩාක් විද්‍යාත්මක පර්යේෂණ කරනවා. අපි දන්නවා අපි අපේ ඉරවටා භ්‍රමණය වෙන ග්‍රහලෝකයක්. මීට අමතරව තව ග්‍රහලෝක 8ක් තියෙනවා. ඊට අමතරව තව කුඩා ග්‍රහලෝක තියෙනවා, වෙන වෙන දේවල් තියෙනවා, උල්කාපාත, වල්ගතරු, ඒ වගේවා. ඊට අමතරව ඉරෙන් මොනවද අපිට වෙන්නේ කියලා. දැන් අපි ඉස්සර හිතුවා අපේ කාලගුණේ අපි ළඟ තියෙන කාලගුණේ විතරයි කියලා. පස්සේ අපි හොයාගත්තා අපේ දැන් ලෝකල්, ඒ කියන්නේ ළඟ තියෙන කාලගුණේ ඇත්තටම වෙනස් වෙනවා ලෝකයේ තියෙන අනිත් පැතිවල කාලගුණේ අනුව. දැන් ඇත්තටම අපි හොයාගෙන තියෙනවා පෘථුවේ කාලගුණේ වෙනස් වෙනවා ඉරේ ඉර මොකද්ද කරන්නේ කියලා. ඒකින්ද මේ දැන් අපි විශ්ව ගවේෂණේ අපිට හරි වැදගත්. මොකද දැන් අපේ ගොඩක් එන කාලගුණේ අපිට එන්න ඉස්සෙල්ලා ඉරෙන් තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. දැන් ඊට අමතරව දැන් මේ විශ්ව ගවේෂණේ නිසා අපි විශ්ව ගවේෂණේ අලුතෙන් කරන දෙයක්නේ. කවදාවත් කරලා තිබුණ දෙයක් නෙවෙයි. දැන් එන්න එන්න අලුත් ඒවා කරන්නේ. එතකොට අපිට තාක්ෂණය නැහැ. අපි අලුත් තාක්ෂණේ දියුණු කරනවා. මේ අලුත් තාක්ෂණේ දියුණු කරන හින්දා ඉංග්‍රීසියෙන් නම් කියනවා ඩුවල් යූස් ටෙක්නොලොජි කියලා. ඒ කියන්නේ දෙවිධයකට පාවිච්චි කරන්න පුළුවන් තාක්ෂණේ. ඒකින්ද මිනිසුන්ට තාක්ෂණේ එනවා වෙනත් විදිහකට. හැබැයි විශ්ව ගවේෂණයටයි දිනු කරන්නේ. දැන් ඒකේ කඩිම උදාහරණයක් තමයි සෙල්ෆෝන් එක. සෙල්ෆෝන් ටෙක්නොලොජි ඉස්සර තිබුණේ නැහැ. ඒක ආවේ ස්පේස් ටෙක්නොලොජි එකෙන්. දැන් සන්ග්ලාස් ආවේ ස්පේස් ටෙක්නොලොජි එකෙන්. ඇස්ට්‍රොනොට් ලගේ ඇස් ප්‍රොටෙක්ට් කරන්න පාර ජම්බුල කිරණ වලින් අල්ට්‍රාවයලට් රේඩියේෂන්. එතකොට දැන් කන්ට ගහලා උෂ්ණත්වය උණ හැදුනහම කොච්චරද ඇඟේ උෂ්ණත්වය බලන එක අපි විශ්ව ගවේෂණයෙන්ද. ඒ වගේ විශ්ව ගවේෂණයෙන් ආපු තාක්ෂණ එක 1000 ගණන් තියෙන මිනිසාට උදව් වෙන. මේවට අපි කියන්නේ ඩුවල් යූස් ටෙක්නොලොජි කියලා. විශ්ව ගවේෂණයට හින්ද දියුණු කරන්නේ. හැබැයි ඒවෙන් අපිට ගොඩාක් එදිනෙදා ජීවිතයට උපකාර වෙන ඒවා වෙනවා. දැන් තනිකරම පරමුණ තමයි විශ්ව ගවේෂණයේ අපි තනියමද මේ විශ්වයේ ඉන්නේ, නැත්නම් මේ අපිට අමතරව දියුණු හරි නොදියුණු හරි ජීවීන් ඉන්නවද කියලා හොයාගන්න එක තමයි විශ්ව ගවේෂණයේ පළවෙනිම අරමුණ.
ආචාර්යතුමනි, දැන් විශේෂයෙන්ම දැන් මේ ඔබතුමා නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් වශයෙන් කටයුතු කරන නිසා වෙන්න නාසා ආයතනය කරන විවිධාකාරයේ පර්යේෂණවලට ඔබට දීර්ඝ කාලයක් තිස්සේ දායකත්වය ලබා දෙන්නට හැකියාව ලැබී තිබෙනවා. දැන් අපේ අසන්නන්ට යම්කිසි ආකාරයක සඳහනක් කළොත් ආචාර්යතුමනි, නාසා ආයතනය අභ්‍යවකාශයේ සම්බන්ධයෙන් මොන වගේ කාර්යභාරයක් ඉටු කරන්නේ? අපි දන්නවා විවිධාකාරයේ පර්යේෂණ නාසා ආයතනය විසින් ඉෂ්ට සිද්ධ කරනවා. ලෝකයේ මේ සම්බන්ධයෙන් මං හිතන්නේ පර්යේෂණ සිදු කරන ප්‍රධානතම ආයතනය බවට පත්වන්නේ නාසා ආයතනය. අපේ අසන්නන්ට යම් කිසි ආකාරයකින් අවබෝධයක් ලබා දුන්නොත් මේ පිළිබඳව.
දැන් අපි නාසා ආයතනයෙන් කරන පර්යේෂණ කොටස් පහකට දල වශයෙන් කඩලා තියෙනවා. එකක් තියෙනවා Science Enterprise කියලා. ඒ කියන්නේ Earth Science Enterprise කියන්නේ අපි පෘථුවේ ගැන අධ්‍යයනය කරන්නේ කාලගුණය, එතකොට පෘථුවියට තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනවද, උෂ්ණත්වය වැඩි වෙනවද, දැන් මේ දවස්වල ග්ලෝබල් වෝමින් කියලා එකක් හැමෝම කතා කරනවා, ඒ වගේ අපේ ඉපින්න ග්‍රහලෝකයේ උෂ්ණත්වය වැඩි වෙනවද, එතකොට ගිනි කඳු කුපුරුවහ මේවැන් එන ගෑස් වායුන් මොනවද, ෆැක්ටරිස් වලින් දාන අහිතකර වායුන් මොනවද, ඒව හොයන එක තමයි Earth Science Enterprise. ඒකෙන් කරන්නේ තව එකක් තියෙනවා Planetary Science Enterprise කියලා. ඒකෙන් අපි මේවා කරන්නේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන අනිත් ග්‍රහලෝක ගැන අධ්‍යයනය කරනවා. තව එකක් තියෙනවා Helios Science කියලා. ඒ කියන්නේ Helios Science කියන්නේ අපි ඉර ගැන අධ්‍යයනය කරනවා. මොකද ඉර තමයි අපිට ගොඩාක් බලපෑම් කරන්නේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ. ඇත්තටම ඉර නැත්තම් අපිට නෑ. ඉරෙන් තමයි අපිට එන ශක්තිය ඔක්කොම එන්නේ. ඉර නැත්තම් ඇත්තටම ගස් කොළන් හැදෙන්නේ නෑ, අපිට ජීවත් වෙන්න බෑ. අපේ රේන් සයිකල් එකේ කියන්නේ වහින ඒවා ඔක්කොම නැති වෙලා යනවා. ඒක අධ්‍යයනය කරනවා. ඊට අමතරව තව එන්ටර්ප්‍රයිස් දෙකක් තියෙනවා. අනික තමයි තාරක විද්‍යාව. ඒකෙන් අපි යන්න බැරි අපේ සෞර ග්‍රහ මණ්ඩලෙන් පිට, එහෙම නැත්නම් සමහරට අපේ ගැලක්සියෙන් පිට ඒවා අධ්‍යයනය කරනවා. අනිත් එක තමයි මිනිසුන් සහිත යාන අයවල විශ්වය අධ්‍යයනය කරන එක. ඉස්සර නම් චන්ද්‍රය තරණය කරා, ඊට පස්සේ ස්පේස් ස්ටේෂන් එකට විතරයි ගියේ. දැන් ඇත්තටම තියෙන අලුත්ම එක තමයි 2030 ගණන් වල, ගොඩක් වෙලා 2039 වෙනකොට නාසා ආයතනය බලාපොරොත්තු වෙනවා මිනිසුන් සහිත, ඒ කියන්නේ ඇස්ට්‍රොනෝට්ලා 4ක් ඉන්න යානයක් අඟහරු ලෝකයට යවන්න. මේ ගොඩක් කට්ටිය අහනවා මේව විස්තර කොහෙද තියෙන්නේ කියලා. දැන් ඉස්සර නම් මේව බ්‍රොෂුවර්ස් අර මේ පොත් ගෙවුවා, දැන් ඒව කරන්නේ. දැන් හොඳම වෙලේ තමයි මේ වෙබ් එකට යන එක. මම ඇඩ්‍රස් එක කියන්නම්, www.nasa.gov කියන්නේ ගවර්න්මන්ට් කියන එක. Again www.nasa.gov මේ වෙබ්සයිට් එකට ගියාම ඔක්කොම මේව හොයාගත්තයි. දැන් අපි මම කතා කරන ගමන් මේ සංජයත් එක්ක මම ඒක ටයිප් කරා වෙබ් එකට. එතකොට එනවා දැන් පළවෙනි පිට. හරියටම තුන්වෙනි රෝ එකට විතර ගියාම තියෙනවා දැන් අද Mars 2020 rover කියලා. දැන් අපි බලාපොරොත්තු වෙනවා Curiosity වගේ rover එකක් අඟහරු ලෝකෙට මෙහෙම් පිටත් කරන්න 2020 දී. ඒකේ තියෙනවා Mars 2020 lander vision system tested. ඒක ක්ලික් කරපු ගමන් එනවා. දැන් මං ඉන්න විද්‍යාගාරයෙන් තමයි කරන්නේ. ඒකේ මේ අඟහරු ලෝකයේ අරින එක ලෑන්ඩර් එක පාත් කරනකොට කොහොමද ඒක කරන්නේ කියලා. ඒක කරන්නේ කැමරාවකින් බලාගෙන, ඒ කැමරාව ඔටෝනමස්. ඒ කියන්නේ යාම ඒ පින්තූර වලින් ඩිසිෂන් අරගෙන හොඳ තැනක් හොයාගන්නවා බාන්න. ඒ වගේ ගොඩාක් ඒවා තියෙනවා. ඒ වගේ තියෙනවා දැන් අඟහරු ලෝකයට අපි මං ඉස්සෙල්ලා කිව්වනේ මිනිසුන් සහිත යන යවන්න බලාපොරොත්තු වෙනවා කියලා, ඒක ගැනත් මේකේ තියෙනවා.
හොඳයි ආචාර්යතුමනි, විශේෂයෙන්ම 1969 වසරේ නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පාතැබීම විද්‍යාව තුළ, එහෙමත් නැත්නම් අභ්‍යවකාශ තරණයේ මනුෂ්‍යයින් විදියට අපි ලැබපු සුවිශේෂී ජයග්‍රහණයක්, එහෙමත් නැත්නම් සුවිශේෂී සංදිස්ථානයක් බවට පත් වුණා. විද්‍යාව තුළ අභ්‍යවකාශ තරණය තුළ මීළඟට ඇති වැදගත් පියවර, එහෙමත් නැත්නම් විශාලතම පියවර මොකක්ද? අපි පසුගියදා මං හිතන්නේ ඔබතුමත් එක්කත් සාකච්ඡාවක් කළා මේ ග්‍රැවිටේෂනල් වේව් කියන තරංග සොයා ගැනීම පිළිබඳව. මම දැනගන්නට කැමතියි දැන් සඳ තරණය කිරීමෙන් පස්සේ අභ්‍යවකාශ විද්‍යාඥයින් විදියට ඔවුන්ගේ ඉලක්කය, එහෙමත් නැත්නම් ඔවුන්ගේ මීළඟ විශාල පියවර වන්නේ මොකක්ද?
දැන් NASA එකේ ඊළඟ ලොකුම පියවර තමයි රතු ග්‍රහය, එහෙම නැත්නම් අඟහරු ලොව තරණය කරන එක. මොකද ඒක 1969 මේ සංජය කිව්වා වගේ ලොකුම එක තමයි සඳ තරණය කරන එක. සඳ තරණය කරන එක වගේ නෙමෙයි, ඊට වඩා ගොඩාක් අමාරු වැඩක් අපේ ළඟ තියෙන රතු ග්‍රහ ලෝකයට යන එක. ඒකට හේතුව තමයි දුර. දැන් සඳට තියෙන්නේ හැතැම්ම ලක්ෂ දෙකමාරක් විතර දුර තියෙන්නේ. කියන්නේ සුමානෙන් ගිහිල්ලා ඇවිල්ලා ඔක්කොම කරන්න පුළුවන්. දැන් අඟහරු ලෝකයට අපි ළඟම වෙන වෙලාවෙත් දුර සැතපු මිලියන 60ක් විතර. සාමාන්‍යයෙන් ඒ කියන්නේ ගමන යන්න පටන් ගත්තාම සැතපු මිලියන 100ක් විතර යන්න ඕනේ එක පැත්තට. කියන්නේ යන්න මාස අටක් නමයක් එන්න මාස අටක් නමයක් එහෙත් මාසය හිටියතේ කියන අවුරුදු එකහමාරකටත් වැඩි යනවා. ඉතින් අවුරුදු එකහමාරකට වැඩි යනකොට ගගනගාමී ඉන්න ඇස්ට්‍රොනෝට්ලා කොහොමද ඉන්නේ, ඒ කට්ටිය සර්වයිව් වෙන්නේ කොහොමද, ඒ කට්ටියට කෑම බීම ගෙනියන්නේ කොහොමද? අමාරුම වැඩේ තමයි වතුර. මිනිසුන්ට ඉන්න වායුව ඕනේ, ඊළඟට ඕනේ ජලය. දැන් ජලය නැතුව වැඩි කල් ඉන්න බෑ. ඉතින් ජලය ගෙනියන එක හරිම අමාරු. ජලය කම්ප්‍රෙස් කරන්න බෑ, ජලය හරි බරයි. ඒ වගේ ප්‍රශ්න ගොඩ තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ශරීර සෞඛ්‍ය කොච්චර නිරෝගී කට්ටිය ගත්තත් විශ්වය යනකොට ඉරෙන් එන සෝලවින් කියලා රේඩියේෂන් එනවා. මේක පෘථිවියේ ඉන්නවට වැඩිය 10 ගුණයක් වැඩි. ඒක හින්දා ඒ කට්ටියට ගොඩාක් කරදර වෙන්න පුළුවන්. ඒ කියන්නේ කැන්සර් වගේ ලෙඩ රෝග ගොඩක් ඒවා හැදෙන්න පුළුවන්. ඉතින් ඒවා අධ්‍යයනය කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා මේක හඳතරණය කරා වගේ, ඒ කියන්නේ 10 ගුණයකින් අමාරු ප්‍රොජෙක්ට් එක මේක. අඟහරු ලෝකයේ මිනිසුන් සහිත යන යවල තරණය කරන එක.
මේ වන විට සිද්ධ කරන පර්යේෂණ අනුව මේක කොයිතරම් දුරට යථාර්ථවාදී, එහෙමත් නැත්නම් රියලිස්ටික් ටාස්ක් එකක්ද ඔබතුමා හිතන විදියට?
මේ නාසයක ඇත්තටම මේක ඒ කියන්නේ මේක කරන්න යන්නේ, ඒ කියන්නේ නිකන් දැන් පහුගිය දැන් සඳතරණයෙන් පස්සේ 1980 ගණන් 90 ගණන් 2000 මේක ගැන කතා කරා විතරයි මිනිසුන් රහිත යන ඇරලා තරණය කරේ. නාසා ආයතනය දැන් 2018 මිනිසුන් රහිත යානාවක් යවනවා. දැන් ඒ ලොන්චින් සිස්ටම් එක ටෙස්ට් කරනවා මේ දවස්වල. ඔරයන් කියන රොකට් ස්පේස් කැප්සියුල් එකයි, ලොන්චින් සිස්ටම් කියන මේ රොකට් එකයි. රොකට් එක හදලා ඉවරයි දැන්. ඊට පස්සේ 2018 ඒක හඳ වටේට ඇරලා ගේනවා. ඊට පස්සේ 2020 ගණන් වල අරින ඇස්ට්‍රොනෝට්ලා ස්පේස් මිෂන් එකකට අවුරුද්දකට වැඩිය ඉඳලා ඉන්න. දැන් ඔල්රෙඩි ස්පේස් ස්ටේෂන් එකේ අවුරුද්දකට වැඩිය ඉඳලා තියෙනවා ඇස්ට්‍රොනෝට්ලා. හැබැයි ස්පේස් ස්ටේෂන් එක පොළොවේ ඉඳලා තියෙන්නේ සතකුන් 100-150 ගුඩින් තියෙන්නේ. වැඩි ඈත නෙමෙයි. හදිසියක් උනා ගෙන ගන්න පුළුවන්. මේ එක්ස්පෙරිමන්ට් එකේදී කරන්නේ ඇස්ට්‍රොනෝට්ලා ගොඩාක් ඈතට අරිනවා. ඒගොල්ලෝ අවුරුද්දකින් ගෙන්නව ගන්න. ඒ කියන්නේ ටෙස්ට් කරන්න. ඉතින් මොකද ගොඩක් වෙලාවට සීරෝ ග්‍රැවිටි වල ඉන්නකොට මසල්ස් වීක් වෙනවා, බෝන්ස් වල තියෙන කැල්සියම් මහකට යනවා. ඉතින් ඒක හින්දා ඇස්ට්‍රොනෝට්ලා වීක් වෙනවා. ඉතින් මේවා ටෙස්ට් කරන එක ඒකයි මේ සෝලර් වින්ඩ් එකෙන් එන රේඩියේෂන් බ්ලොක් කරන්න කොච්චර මෙටල් දාන්න ඕනද ඒවා තමයි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මිෂන් එක කරන්න ඉස්සෙල්ලා. ඒ වගේම නාසා ආයතනයේ ඒකෙම තව කොටසක් නම මේ ඇස්ටරොයිඩ් රීකැප්චර් මිෂන් එක. ඒ කියන්නේ දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ වතුර ගෙනියන්න හරි අමාරුයි කියලා, වතුර බරයි කියලා. වතුර ලොන්ච් කරන්න ගොඩක් වියදමක් ඕනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන මේ ඉස්සර නම් අපි හිතුවේ වතුර වගේ ඒවා කලින් වෙන රොකට් වල ඇරලා ඉර වටා භ්‍රමණය වෙන කක්ෂවල දාලා යනකොට මගදී අරගෙන යන්නයි කියලා. දැන් අපි බලාපොරොත්තු වෙනවා ඊටත් වැඩිය ලේසි කියලා. අපේ එන උල්කාපාත ඇස්ටරොයිඩ් ඒවා ගොඩාක් වතුර තියෙනවා. ඉතින් අපි ඇස්ටරොයිඩ් රීකැප්චර් මිෂන් එකෙන් හදන්නේ ඇස්ට්‍රොනෝට්ලා ඇරලා ඇස්ටරොයිඩ් එක අල්ල ගන්න. අපිට එහෙම කරගන්න පුළුවන් නම් ඇස්ටරොයිඩ් එක අල්ලලා ඉර වටා භ්‍රමණය වෙන, පෘථිවිය වටා නෙමෙයි ඉර වටා භ්‍රමණය වෙන ස්ථාවර කක්ෂ වලට දාන්න පුළුවන් නම් යනකොට අපිට වතුර ගත්ත හැකි ඒව. එතකොට අපිට වතුර පොළොවේ ඉඳලා උස්සන්න ඕනේ. ඒකෙන් හින්දා වියදම ගොඩක් අඩු වෙනවා. ඉතින් මේ වගේ ඒවා දැන්ත ප්ලෑන් කරලා තියෙන්නේ ඇත්තටම.
හොඳයි ආචාර්යතුමනි, බොහොම ස්තුතියි අප සමගින් කතා බහට එකතුනේ. ඇමරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය සනත් ගුණපාලයන් ඔක්තෝබර් මාසේ 4 සිට 10 දක්වා ඉදිරිපෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ සතිය වෙනුවෙන් මේ කතා බහට එක්වීම පිළිබඳව ඔබතුමාට බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි සංජය.